අස්ථානායක තුමාගේ නිවේදන පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාර්යක සභාවේ රැස්වීමක් 2020 අගෝස්තු 28 වෙනි සිකුරාදා එනම් අද දින පූර්ව භාග 11:00 කාර්යක සභා කාමර අංක 3 පැවැත්වීම නියමිත බැවින් ඊට පැමිණ සහභාගී වන ලෙස සියලු ගරු සභික මන්ත්‍රීවරු සියලු දෙනාටම මෙයින් දැනුම් දීමට කැමැත් වෙමි. ලිපි ලේඛනාදී පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍යතුමා.
ගරු අග්‍රාමාත්‍ය මුදල අමාත්‍යතුමා බුද්ධ ශාසන ආගමික කටයුතු අමාත්‍යතුමා වෙනුවෙන් පාත සඳහන් ලිපි ලේඛන ඉදිරිපත් කරනවා. 2019 ශ්‍රී ලංකා මහ බැංකු වාර්ෂික වාර්තාව, 2019 වර්ෂයේ මුදල අමාත්‍යංශ වාර්තික වාර්තාව, වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව, පූර්ව මැතිවරණ අයවැය තත්ත්වය පිළිබඳ වාර්තා ඉදිරිපත් කරමි.
ස්ථාවර නියෝග 27.2 යටතේ ප්‍රශ්නේ.
ගරු කථානායකතුමනි, පසුගිය 20 වෙනිදා අතිගරු ජනාධිපතිතුමා එක රටක් එක නීතියක් යන තේමාව යටතේ වර්තමාන රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට කටයුතු කළා. නමුත් අද දින මම මේ ගරු සභාවට ඉදිරිපත් කරනු ලබන්නේ එක රටක් එක නීතියක් ක්‍රියාත්මක කරන බවට ප්‍රකාශ කරන වර්තමාන රජය විසින් සිදු කර ඇති බරපතල අසාධාරණයක් පිළිබඳවයි. පසුගිය රජය විසින් රජයේ සේවයට මෙන්ම පූර්ණකාලීන පුහුණුව සඳහා විවිධ අමාත්‍යංශ දෙපාර්තමේන්තු හා ව්‍යවස්ථාපිත ආයතනවලට බඳවා ගනු ලැබූ පත්වීන් ලාභීන්ගේ සේවය අත්තනෝමතික ලෙස අවසන් කොට තිබෙනවා. විශේෂයෙන්ම අමාත්‍ය මණ්ඩල තීරණයක් පරිදි එවකට ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශය හරහා පූර්ණකාලීන පුහුණුවට බඳවාගත් ව්‍යාපෘති සහායක නිලධාරීන් 6800ක් පමණ පසුගිය ජනාධිපතිවරණයට පෙර ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සේවයට වාර්තා කරනු ලැබුවා. නමුත් ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ උපදෙස් මත මැතිවරණය අවසන් වන තෙක් ඔවුන් සේවයට වාර්තා කිරීම තාවකාලිකව අත්හිටවනු ලැබුවා. කෙසේ වුවද දැනට ජනාධිපතිවරණය අවසන් වී මාස 9ක් පමණ ගත වී ඇතත් ඔවුන් නැවත සේවයට කැඳවීමට රජය ක්‍රියාකොට නොමැත. එසේම අමාත්‍ය මණ්ඩලයේ විසින් 2019/9/17 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තීන්දුවක් අනුව නිකුත් කරන ලද රාජ්‍ය පරිපාලන චක්‍රලේඛාංක 29 ඇල 1 2019 මගින් රාජ්‍ය සේවයේ පළාත් රාජ්‍ය සේවයේ රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩලවල සේවයට තාවකාලික අනියම් ආදේශක කොන්ත්‍රාත් හෝ සහන පදනම් මත බඳවාගෙන ඇති 2019/9 දිනට අඛණ්ඩව දින 180කට වඩා සතුටුදායක සේවා කාලයක් සම්පූර්ණ කරන ලද කළමනාකරණ සහකාර නිලධාරීන් හා ප්‍රාථමික ශ්‍රේණිවල නිලධාරීන් ස්ථිර කිරීමට උපදෙස් දෙනු ලැබුවද ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ උපදෙස් මත මැතිවරණය අවසන් වන තෙක් එය ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුණු ලැබුවා. කෙසේ වුවද මෙතෙක් එම තීරණය ක්‍රියාත්මක කිරීමට රජයේ කටයුතු කරලා නැහැ. මෙම කරුණ සම්බන්ධ අමාත්‍ය මණ්ඩල තීරණ හා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ චක්‍රලේක සියල්ලක්ම මම සභාගත කරනවා, හැන්සාත් ගත කරනවා. විශේෂයෙන්ම මා විෂයභාර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ නිවාස අමාත්‍යංශයේ යටතේ පැවති නිවාස සංවර්ධන අධිකාරී සේවකින් විශාල ප්‍රමාණයක්ද මේ හේතුවෙන් දැඩි අසාධාරණයට මුහුණ පාලා තිබෙනවා. මීට අමතරව ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ජාතික නිවාස සංවර්ධන අධිකාරිය වැනි ආයතනවලට බඳවාගත් සේවකින්, අධ්‍යාපන අමාත්‍යංශය හරහා බඳවා පාසල් සෞඛ්‍ය සහකාර සේවකින් බඳවාගත්තු පාසල් සෞඛ්‍ය සහකාර සේවකින්, පුරා විද්‍යා කම්කරුවන්, සෞඛ්‍ය අමාත්‍යංශයට බඳවාගත් ශ්‍රේෂ්ඨ මදුරු මර්ධන සහායකරුවන්, සමෘද්ධි බැංකු සඳහා බඳවාගත් පරිගණක සහායකරුවන්, වනජීවී දෙපාර්තමේන්තුවට බඳවාගත් විදුලි වැට නඩත්තු සහායකරුවන් වැනි සේවකින් විශාල පිරිසකගේ සේවය මේ වන විට අත්නෝමතිකව අවසන් කරලා තිබෙනවා. ගරු කථානායකතුමනි, විශේෂයෙන්ම රජයේ විසින් යම් පත්වීන් ලිපියක් නිකුත් කොට සේවයට කැඳවූ පසුව පත්වීන් අවසන් කිරීම බලවත් අසාධාරණයකි. මෙලෙස පත්වීන් ලැබූ බොහොමයක් දෙනා පුද්ගලික අංශයේ කරමින් සිටි රැකියාවලින් ඉවත් වෙලා රජයේ රැකියාවලට පැමිණි ඇති අතර ඉන් අනතුරුව රජයේ පත්වීම දවලංගු වීම හේතුවෙන් දැඩි දුෂ්කරතාවයන් වලට මුහුණ පාලා සිටින රාජ්‍ය බලයට පත්වන දේශපාලන පක්ෂ විටින් විට වෙනස් වුවද රජයෙන් ලබා දෙන පත්වීන් මැතිවරණ පැවැත්වීමෙන් අනතුරුව අවලංගු කිරීම ඉතාම වැරදි සහගත පූර්වාදර්ශයක් බවට සඳහන් කරන්නට කැමැති. මෙම දැඩි අසාධාරණය සම්බන්ධයෙන් පහත ප්‍රශ්න සඳහා රජයෙන් පිළිතුරු සහ පැහැදිලි කිරීම බලාපොරොත්තු වෙනවා. 1. රජයේ විසින් පත්වීන් ලිපියක් නිකුත් කොට සේවයට කැඳවීමෙන් අනතුරුව මේ වන විට කිසිදු හේතුවකින් තොරව පත්වීම අවසන් කිරීම තුළින් ඉහත සඳහන් කළ සියලු පත්වීන් ලාභීන්ට දැඩි අසාධාරණයක් සිදු වී ඇති බව රජය පිළිගනු ලබන්නේද? මෙම අසාධාරණයේ කඩිනමින් නිවැරදි කිරීමට රජය කටයුතු කරන්නේද? නොයසේ නම් ඒ මන්ද. 2. අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීන්දුවක් පරිදි රාජ්‍ය සේවයේ පළාත් රාජ්‍ය සේවයේ රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල සේවයට තාවකාලික අනියම් ආදේශක කොන්ත්‍රාත් හෝ සහන පදන මත බඳවාගෙන ඇති 2019/9 දිනට අඛණ්ඩව දින 180කට වඩා සතුටුදායක සේවාවක් කාලයේ සම්පූර්ණ කරන ලද කළමනාකරණ සහකාර නිලධාරීන් හා ප්‍රාථමික ශ්‍රේණිවල නිලධාරීන් වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථිර කිරීමට රජය කටයුතු කරන්නේද? නොයසේ නම් ඒ මන්ද. 3. එසේම විවිධ පෞද්ගලික ආයතනවල සේවය කරන ලද පුද්ගලින් හට රජයේ පත්වීම් ලබා දීමෙන් අනතුරුව එම පත්වීම් අවලංගු කිරීම හේතුවෙන් ඔවුන් නිරත වී සිටි රැකියාව මෙන්න රජයේ රැකියාවද අහිමිවීම තුළින් ඔවුන් අන්ත අසරණ තත්ත්වයට පත්වන බව රජය විසින් පිළිගනු ලබන්නේද? මෙය ඉතාම මානුෂීය කාරණයක් වශයෙන් රජය නොසලකන්නේද? ස්තුතියි.
එතුමනි, සතියක කාලයක් ඉල්ලා සිටිනවා මේ පිළිතුරු.
ගෙවිදු කුමාරතුංග මන්ත්‍රීතුමාගේ වරප්‍රසාද ප්‍රශ්න.
ගරු කථානායකතුමනි, මේ නවන පාර්ලිමේන්තුවට තේරීපත් වූ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් පසුගිය 25-26 දිනවලදී පැවැත් වූ දැනුම්වත් කිරීමේ වැඩමුළුව අපට විශේෂයෙන්ම නවක මන්ත්‍රීවරුන්ට ඉතාම ප්‍රයෝජනවත් වූ බවත් ඒ පිළිබඳව ඔබතුමා හා පාර්ලිමේන්තුවේ කාර්යමණ්ඩලයට අපගේ කෘතඥතාව පිරිනමන බවත් ප්‍රකාශ කිරීමට කැමැත්වෙමි. එසේ නමුත් ඒ අවස්ථාවේ සිදු වූ සිද්ධීන් තුනක් මේ ගරු සභාවේ උත්තරතිර භාවයට හා කීර්තියට හානිකර වූ බව දක්නට තිබිනි. පුහුණු සැසිවාරයේ ආරම්භයේම අපට පාර්ලිමේන්තු කාර්යමණ්ඩලය මගින් ලබා දුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, ස්ථාවර නියෝග ආදී පිළිබඳ පතපත සමග මේ බෑගය සමග සෙන්කෝලය පැරණි සහ නව පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ඡායාරූප හා අපේ ව්‍යවස්ථාවේ මූලික වගන්ති යොදා සකසා තිබූ මේ බෑගය තුල වූයේ USAID ආයතනයේ නිල ලාංඡනයේ යෙදූ නැතිනම් කිටු සටහන් පොතක් හා පෑනකි. කථානායකතුමනි, මේ ඒ ද්‍රව්‍ය කරු කථානායකතුමනි, 2019 ජූනි 2 සන්ඩේ ටයිම්ස් පුවත්පත ශ්‍රී ලංකාවේ සුවර්ධීනත්වයට සාමුලින්ම තර්ජනයක් වන්නා වූ ශ්‍රී ලංකාවේ ජනතාවට විනාශකාරී ප්‍රතිඵල අත්කර දිය හැක්කාත් වූ නව එක්සා ගිවිසුම ආරක්ෂක අමාත්‍යාංශයේ විශේෂයෙන්ම නාවික හමුදාවේ නිරීක්ෂණ පවා සැලකිල්ලට නොගෙන 2017 වසරේදී කැබිනට් අනුමැතිය ගැනීමට එවකට ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපතිතුමා මෙන්දේත් වූ බවද, පසුව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කළ එතුමා විශ්‍රාමගත් පසු මේ ගරු සභාවේ හිටපු කථානායකතුමාගේ විදේශ කටයුතු උපදේශක ලෙස පත්කර ඇති බවටද පිළිදරව් කෙරිණි. 2019 ජූනි 9 සන්ඩේ ටයිම්ස් පුවත්පත ඒ තනතුරේ කටයුතු කිරීම වෙනුවෙන් එතුමාට වැටුප් ගෙවන්නේ USAID ආයතනින් බව පිළිදරව් කර තිබුණි. මේ සම්බන්ධයෙන් එවකට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මෙතුමා සහ විසින් මේ ගරු සභාවේ ප්‍රශ්න කරනු ලැබ, එවකට විපක්ෂ නායක ගරු මහින්ද රාජපක්ෂ මෙතුමා විසින් මේ සභාවේ ස්වාධීනත්වය හා උත්තරීතර බව කෙලසෙන පිළිකුල් සහගත ක්‍රියාවක් ලෙස එය හෙළා දැක තිබුණි. එවකට කථානායකතුමා ඒ අවස්ථාවේදී ඒ පත්වීම අහෝසි නොකර USAID ආයතනින් වැටුප් ගෙවීම පමණක් නවතා මේ රටේ මහජනයාගේ මුදලින් ඒ වැටුප් ගෙවීමට තීන්දුව කළ බව 2019 ජූලි 14 සන්ඩේ ටයිම්ස් පුවත්පත පිළිකර තිබුණි. ගරු කථානායකතුමනි, USAID පිළින පාර්ලිමේන්තුවේ ස්වෛරීත්වයට හානිකර නොවේද යන ප්‍රශ්නය ඒ සැසිවාරයේදීම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා විසින් ප්‍රශ්න කරනු ලැබූ විට පාර්ලිමේන්තුවේ මහලේකම්තුමා විසින් දුන් පිළිතුර වූයේ පාර්ලිමේන්තුවේ සංනිවේදන අංශය දිනු කිරීමට ඇමරිකානු ඒ රාජ්‍ය ආයතනයේ විශාල ලෙස මුදල් වියදම් කරන බවකි. රු කතානායකතුමනි, මේ පාර්ලිමේන්තුව මේ රටේ උත්තරීතර ආයතනය විදේශවල මුදල් වලට යටත් නොවි පවත්වාගෙන යා යුතු බව අපගේ අදහසයි. මේ සම්බන්ධයෙන් 2020 අගෝස්තු 14 දී අයිලන්ඩ් පුවත්පතේ ශමින්ද ෆෙඩිනෙන්ඩෝ කියන ප්‍රවීණ පුවත්පත් කලාවේදියාද පාර්ලිමේන්තුවේ වාර්තාකරුවන් සඳහා USAID ආයතනයේ මුදල් මත පුහුණු සැසිවාර පැවැත්වීම ප්‍රශ්න කර තිබුණි. ඒ වගේම ඒ සැසිවාරයේදී පාර්ලිමේන්තු නිලධාරී මහත්කු විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දෙනු ලබන දිවාහාරය රුපියල් 3000කට වඩා අගයක් ගන්නා බව ප්‍රකාශ කිරීමද මේ නව පාර්ලිමේන්තුව කෙරෙහි ජනතාවගේ අප්‍රසාදය යොමු කිරීමට හේතු විය හැකි බව ඔබතුමාගේ අවධානයට යොමු කිරීමට කැමැත්තෙමි. එමෙන්ම අප රටට එරෙහි විවිධ මතවාද ප්‍රචාරය කළ ට්‍රාන්ස්පරසි ඉන්ටර්නේෂනල් රාජ්‍ය නුවණ සංවිධානයේ ප්‍රධානියාද මේ වෙන විටත් පසුගිය කතානායකතුමා විසින් පත් කරනු ලැබ මේ ගරු පාර්ලිමේන්තුවේ සංවිධාන අංශයේ නිලධාරික වශයෙන් කටයුතු කරන බව ඒ සැසිවාරයේදී අපිට දක්නට ලැබිණි. ගරු කතානායකතුමනි, මේ ආකාරයට වෙනත් විදේශීය රටක අපේ රටට අනවශ්‍ය ආකාරයට මෙදිහත් ගන්නා වූ ආයතනයකින් මේ පිළින ලබා දීම ගැන ඔබතුමා දන්නේද? ඒ සඳහා ඔබතුමාගේ පූර්ව අවසරය ගත්තේද? ඒ හා සමගම පෙර ඒ හිටි කතානායකතුමා අපේ මේ උත්තරීතර පාර්ලිමේන්තුවේ ස්වාධීනත්වයේ සහ උත්තරීතර භාවය කෙලසමින් විවිධ විදේශීය ආයතනවලට ඔවුන්ගෙන් පඩි ලබන සේවකයන්ට මේ පාර්ලිමේන්තුවේ කටයුතු කිරීමට දීම තුළ අපේ රටට මේ උත්තරීතර පාර්ලිමේන්තුවට සිදුවී ඇති අනර්ථයන්ගෙන් මේ පාර්ලිමේන්තුව නිදහස් කර ගැනීමට ඔබතුමා මෙදිහත් වන්නේද කියන කාරණා මම ඔබතුමාගේ අවධානයට යොමු කරන්නට කැමැති. මට මේ අවස්ථාව ලබා දීම ගැන දෙහින් ස්තුතිවන්ත වෙනවා. බොහොම පිං.
පාර්ලිමේන්තුවේ ස්වාධීනත්වයට හෝ මන්ත්‍රීවරුන්ට කිසිම ආකාරයකින් බලපෑමක් කරන්න ඉඩ නැති බවත් ඉඩ නොදෙන බවත් ඔබතුමාට මේ අවස්ථාවේ මම දන්වනවා.
කතානායකතුමනි, මම දැක්ක දැන් ඊයේ අර පාර්ලිමේන්තු සිලෙක්ට් කමිටි එකට දාපු නම් වල විපක්ෂයේ නමක තියෙනවා අලිසබ්රි කියලා ඉවර වෙලා. එතකොට ඒ අලිසබ්රි මැතිතුමා මම හිතන්නේ අපේ විපක්ෂයේ පුත්තලම මන්ත්‍රීතුමා විය යුතුයි. ඒ පිළිබඳව ඔබතුමා පැහැදිලි කරනවා නම් මොකද හේතුව? දැන් නම අනුව දැන් සමහර අය හිතන් ඉන්නේ ඒ ආණ්ඩු පක්ෂයේ අලිසබ්රි ඇමතිතුමා කියලා ඉවරලා. ඒ අලිසබ්රි ඇමතිතුමා වෙන්න බෑ. දැන් ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා කිව්වේ මේ ව්‍යවස්ථාව අනුව පිරිමියේ ගෑණියෙක් කරන්න බෑ, ගෑණියෙක් පිරිමියෙක් කරන්න බෑ කියලා. හැබැයි දැන් මේ වෙලා තියෙන වැඩේ අනුව මේ නම මාරු කරන්න නම් බෑ කතානායකතුමා.
ඒක අපි සාකච්ඡා කරමු. ඒක සොයලා බලන්න සමහරට මේ
පළවෙනි ගුමක් යවුවහම ඒක සොයලා බලලා මේ වෙනස් කරන්න බෑනේ මේ කතානායකතුමා.
මන්ත්‍රීතුමා පළවෙනි වතාවට මේ ලියුම නම් ගහනකොට යම් යම් අඩුපාඩුකම් මේ නිලධාරීන් අතින් සිද්ධ
වෙනවා. නෑ නෑ ඒ වුණා කරු කතානායකතුමා පළවෙනි වතාව කියලා එහෙම කරන්න බෑ. මම ඔබතුමාට ලියුමක් දුන්නොත් මට ඉල්ලාස් කරගන්න පුළුවන්ද? එහෙම බෑනේ.
නෑ ඒක අපි නිවැරදි කරලා දෙන්න. ඔව් මන්ත්‍රීතුමා.
කොයිඩෆෝඩ්. ගරු කතානායකතුමනි, ස්ථාවර නියෝග 3-2 යටතේ මන්ත්‍රීවරුන්ට ආසන පැනවීම කියන කාරණේදී කතානායකවරයාගේ අභිනමතය පරිදි කලින් කාලට මන්ත්‍රීවරුන් සඳහා ආසන වෙන් කරනු ලැබෙයි කියලා තියෙනවා. එහෙම නැතුව සදහන් කළා නැහැ පක්ෂ නායකින්ටද කොහොමද දෙන්නේ කියලා. හැබැයි මේ ගරු සභාවේ අපි බලනකොට මේ එක පක්ෂයක් නියෝජනය කරන ඉස්සල්ලාම පාර්ලිමේන්තුවට ආපු එකම මන්ත්‍රීවරුටත් මේ ඉස්සරහා මන්ත්‍රී ආසන පනවලා තියෙනවා. ජේෂ්ඨයෝ ඉන්නවා අවුරුදු 30ක් හිටපු කැබිනට් ඇමතිකම් කරපුවා මේ දෙවෙනි පෙළේ. මම හිතන්නේ මේක වැරදි කර කතානායකතුමනි. මේක මම හිතන්නේ ඔබතුමා නිවැරදි කළ යුතු කාරණයක්. මොකද ඔබතුමාගේ බලය තියෙන්නේ හැබැයි එතන කොහෙවත් නැහැ පක්ෂ නායකින්ට දෙන්න ඕන කියලා. මම දන්නේ සම්ප්‍රදායක් තියෙනවද කියලා. සම්ප්‍රදායක් තිබුණත් ගරු කතානායකතුමනි, එක මන්ත්‍රීවරයෙක් නියෝජනය කරන එක පක්ෂයක එක නායකයෙක් හිටපු පළියට මෙහෙම පෙර ආසන දෙන්න වුණොත් එහෙම ඉදිරි ආසන දෙන්නොත් ඉදිරියේදී අපිට කියන්න බෑ එකපාරට පක්ෂ නායකයෝ 40ක් විතර එක මන්ත්‍රී දූර අරගෙන ආවොත් එහෙම මේ ආසන අලුතෙන් හදන්නනවා ඉදිරිපෙළ අලුතෙන් හදන්නනවා. මම හිතන්නේ මේක වැරදි. මම දැක ජේෂ්ඨ ඇමතිවරු අවුරුදු 30ක් 88 ඉඳන් හිටු මම දැක්කා රංජිත් මද්දුම්බණ්ඩාර මැතිතුමාවය කැබිනට් ඇමතිකම් දරපු අය මේ පසුපෙළ ඉන්නවා. මම හිතන්නේ මේක ඔබතුමා නිවැරදි කරොත් හොඳයි. මොකද නැත්තම් මේක වැරදි පූර්වාදර්ශයක් වෙලා ඉදිරියේදී පක්ෂ නායකයෝ 30ක් 40ක් මන්ත්‍රී දූර එක එක අරගෙන ආවොත් එimhe අපිට මාර ප්‍රශ්නයක් වෙනවා. පාර්ලිමේන්තුව තව ටිකක් එහාට කඩලා බිත්ති කඩලා එහාට දාන්න දෙනවා ආසන පනවන්න. මේක ඔබතුමා නිවැරදි කරන්න. මම දන්නේ නැහැ ඔබතුමා කරපුවාද නැත්නම් සාජන්ඩන් ආප්ස් කරපු වරදක්ද මම දන්නේ නැහැ. ඔබතුමා මේක නිවැරදි කරොත් මම හිතන්නේ ඒක හොඳ පූර්වාදර්ශයක් වෙයි.
ඔව් කැම්ලක් කිරෙලම
ඔබනේ දැන්ටමත් මම මහලිකන්තුමාට දන්වලා තිනවා අද පක්ෂ නායක රැස්වීමේදී මේක සාකච්ඡා කරනවා. මොකද පළවෙනි වතාවට පාර්ලිමේන්තුවට එන මන්ත්‍රීවරු පළවෙනි පෙළේ වාඩි කරවලා තියනවා. ඒක ආසනයක් තියාගෙන ඉති අවුරුදු 30 ඉන්න අය දෙවෙනි පෙළේ. ඉතින් මේක සම්බන්ධයෙන් පක්ෂ නායක කියන එක අපි අලුත් අර්ථ නිරූපණයකට යන්න ඕන. මේ මස් ගිව නිව් ඉන්ටර්ප්‍රිටේෂන් about this so called
party. එහෙනම් අපි මේ මාතෘකාව සාකච්ඡාවේදී විසඳා ගනිමු. ඔව් මන්ත්‍රීවරු
කතානායකතුමනි මම මේ අවධානය යොමු කරන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ ගරුකත කතානායකතුමනි රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාව 104,237ක් මනාප දීලා ප්‍රේමලාල් ජයසේකර මහත්මයාව මේ ගරු සභාවේ විවස්ථාදායකී මන්ත්‍රීවරයෙක් බවට පත් කරලා තියෙනවා. දැන් මේ මොහොත වෙනකොට ඔහුව බන්ධනාගාරයේ රඳවාගෙන තබා තිබෙනවා. ස්වාමීනි මේ වෙලාවේ ඔහු අභියාචනයක් පැහැදිලිව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කරලා තියෙනවා. එතකොට දැන් ඔහුව මේ ගරු සභාවට ගේන්නේ නැහැ. කිසිම අධිකරණකින් නියෝගයක් නැහැ ඔහුව මේ ගරු සභාවට ගේන්න එපා කියලා. දැන් ඔහු අභියාචන අධිකරණයෙන් වැරදිකාරයා වෙන වගේම නිවැරදිකාරයා වීමේ හැකියාවකුත් තියෙනවා. ඒ නිසා ඔබතුමාට බලය තිබෙනවා. ඒ අදාළ බන්ධනාගාර අධිකාරීවරයා නියෝගයක් නිකුත් කරන්න ගරු මන්ත්‍රීතුමාව මේ ස්ථානෙට ගේන්න කියලා. මොකද හේතුව යම් හේකින් ඔහු නිවැරදිකාරයක් වුණාට පස්සේ ඔහු මේ සිදුවෙච්ච හානිය රත්නපුර ජනතාවට අප්‍රතිහාරී හානියක්. මොකද ඔබතුමාගේ අගෞරවනීය අවධානය යොමු කරනවා එදා අධිකරණ තීන්දුවක් තියෙද්දී එවකට හිටපු අනුර බණ්ඩාරනායක කතානායකතුමා 2001 ජූනි 20 ලබා තිබූ ඒ ඓතිහාසික තීන්දුව මේ ගරු සභාවට කිසිම තීන්දුවකින් බැඳීමක් සිද්ධ වෙන්නේ නැහැ කොහෙන්වත්. ඒ නිසා මම ඉතාමත් ගෞරවයෙන් අයදසින්නවා ප්‍රේමලාල් ජයසේකර මහත්මයා කියන චරිත නෙමෙයි රත්නපුර ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් ඔබතුමා මැදිහත් වෙන්න. ඔබතුමා මැදිහත් වෙලා ඔහුගේ ඒ මේ මේ ගරු සභාවට ඔහු ගෙන්නලා මේ විවස්ථාකරණයට ඔහුට දායක වීමේ හැකියාව ලබා දෙන මෙන් ගෞරවයෙන් අයදසින්නවා. ඒක ඔබතුමාට බලය තියෙනවා. මේ කාටවත් නීතිපතිවරයාටවත් කාටවත් ඒ අයට ඕන විදිහට එක නවත්තන්න බෑ. අධිකරණයවත් බලයක් එහෙම තීන්දුවක් දෙලා නැහැ. එකම ගරු කතානායකතුමනි තාමත් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා අපිට අද අර කෑම පැකට්ුවේ රුපියල් 3000 ගණන නිසා විශාල ප්‍රශ්නයක් වෙලා තියෙනවා. දැන් ඒ හොඳ ඒ මම ගෙදරින් කෑම ගෙනවා කියලා මම කිව්ව එකට මාව බේරුණාට මේ සභාවෙ ඉන්න අනිත් මන්ත්‍රීවරුන්ට ගෙවල් වලින් කෑම ගේන්න බෑ. ඒ අය බොහොම දුර ඉඳලා එන වෙලාවල් තියෙනවා. ඒ නිසා කරුණාකරලා මහලේකම්වරය හරහා මේ පුවත නිවැරදි කරන්න. දැන් ඔබතුමා එදා පැහැදිලිව එක කිව්වට ඒ කාරණේ පැහැදිලිව කිව්වට ඒක මාධ්‍ය වල ගිහිල්ලා නැහැ. ඉතමත් අසාධාරණයි. දැන් අපිට තියෙන ප්‍රශ්නේ තමයි ඇත්තටම 950ක් වැය වෙන්න විදිහකුත් නැහැ. එක්කෝ මේ ආහාර සපයන ආයතන විසින් විශාල වශයෙන් මුදල් මංකොල්ල කරනවා. දැන් අපිට තියෙන කනගාටුව අපිට රුපියල් 200ට දෙනවා කියලා 150ට අපේ ජනමාධ්‍ය වේදිනුත් මේ ආහාර ගන්නවා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ එළියට ගියහම ජනතාව කියන්නේ 3000 කෑම එකක් අපි 200ට කනවා කියලා. ඒකේ ඇත්ත ඔබතුමාලා කියපු කාරණේ පොඩි පුංචි අකුරු වලින් දාලා තියෙනවා. ඒ නිසා මම මේ මුළු සභාවෙම මන්ත්‍රීවරුන් වෙනුවෙන් මේ ඉල්ලීම කරන්නේ කරුණාකරලා මහලේකම්තුමා හරහා මේක ඇත්ත යථාර්ථය මාධ්‍ය වලට අනාවරණය කරන්න.
ගරු කතානායකතුමනි අපේ ගරු මන්ත්‍රීතුමා කිව්ව කාරණේ පිළිබඳ මම ඔබතුමාට කියන්නේ මීට කලිනුත් දඬුවම් දීපු අභියාචනා කරලා ඉන්න අයව රිමාන්ඩ් වන්දනාගාරයෙන් පාර්ලිමේන්තුවට ගෙනාව කතානායකතුමනි. එහෙම උදාහරණ තියෙනවා. ඒකම ඔබතුමාට කියන්නේ මාත් එක්ක.
මතු කරන ගත්ත ඊයේත් මම කතා කරා අපේ ප්‍රේමනාත් දොළවත්ත මන්ත්‍රීතුමා කියපු කාරණේ. දැන් අදත් මාධ්‍යවල ගිහිල්ලා තියෙන කතානායකතුමනි මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ ගෞරවය කෙලසෙන විදියට. දැන් මම ඊයේ මතු කරපු කාරණේ තමයි එකක් ඇවිල්ලා මේ ආහාර පානය වල තියෙන තත්ත්වය ක්වොලිටි එක සම්බන්ධව. දෙවෙනි එක තමයි දැන් මේ මන්ත්‍රීවරු 225 දෙනාම හැමදාම පාර්ලිමේන්තුවෙන් කන්නේ නැහැ. හරි. හැබැයි පාර්ලිමේන්තුවේ සේවකයෝ රියදුරු මහත්තුරු 2000ක් විතර කනවා. එතකොට අපිට දැනගන්න ඕන මේ ඔඩිට් ඩිපාර්ට්මන්ට් එකෙන් දුන්නු ගාන per head cost එක ඇවිල්ලා මේ 2000ම එකතුව 225න් බෙදලාද කියලා. එහෙමනම් ඒක අපිට කරපු ලොකු අගෞරවයක්. ඉතින් එහෙමනම් ඔබ ඔබතුමා මේ පාර්ලිමේන්තුවේ හර කොමිටි මීටම් එක නෙමෙයි මේ පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරන්න. දැන් මේකේ මේ මහා ලොකු දේවල් නැහැනේ, මේ හිල්ටන් එකේ ශැංග්‍රිලා එකේ තියෙන දේවල් නැහැ. බතු එළවලු තියෙන්නේ. හරිද? දැන් පළතුරු සීසන් එකටවත් ඒ පළතුරු වෙන්නේ නැහැ. හැමදාම තියෙන්නේ මේ මේ අන්නාසි මේ පැපළුයි මේ කෙසල් ගෙඩි. හරිද? එතකොට මේ මේ මිනිස්සු ඉතින් ඉන්නේ හැබැයි අපි රත්තරන් ගිලිනවා කියලා ඉවරලා. ඉතින් ඒ නිසා වහාම මේක අදින් නැතුව ඔබතුමා මේ ප්‍රකාශය කියන්න මෙනු එක හරි එළියට දාන්න. දාලා ඉතින් ඕක ඔය බලන ඕන කෙනෙකුට දෙන රුපියල් 500ක්වත් කොස්ට් වෙන්නේ නැහැ ඔකට. සාමාන්‍යයෙන් බත් කඩේකින් රුපියල් 200 බත් පැකට් එකට තව පොඩ්ඩක් 100ක් විතර වැඩිපුර මේ එකක් තමයි ඔතන තියෙන්නේ. ඉතින් ඒ නිසා මේක නිවැරදි කරන්න කතා නැහැ ඔබතුමා මේ පාර්ලිමේන්තුවේ කියලා මාධ්‍යයට ඉල්ලීමක් කරන්න එක මේ දාන්න කියලා.
පළමුවෙන් ප්‍රේමලාල් ජයසේකර ගරු මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නේ, ඒක එතුමාගේ ඒ අභියාචනය පිළිබඳ කිසිම දැන්වීමක් මේ වෙනතුරු කතානායකවරයාට ලැබිලා නැහැ. දැන්වීමක් කළා නැහැ. අද ලැබුණේ ඒක අධිකරණයෙන් ගත යුතු තීන්දුවක්. නමුත් එතුමාගේ අයිතිය, එතුමාට ඡන්ද දීපු ඡන්දදායකයාගේ අයිතිය පැහැර ගැනීම අපිත් එකඟ නැති කාරණයක්. වහාම ඒ මන්ත්‍රීතුමා පාර්ලිමේන්තුවට කැඳවන්න කියන ගෙනත් දෙන්න කියන එක අපි මේ අවස්ථාවේ මතක් කරනවා බන්ධනාගාර අධිකාරියට. ඕමන්තුමා
ගරු කතානායකතුමනි, ගෞරවයෙන් අභියාචනා තීන්දුව අභියාචනය සම්බන්ධයෙන් නෝටිසස් ඔබතුමාගේ ඔබතුමාට ලැබී තිබෙනවා නම් ඒ අදාළ නියෝගය නිකුත් කිරීමේ වගකීම තියෙන්නේ ඔබතුමාටයි ගෞරවයෙන් අවධාරණය කරන ගරුබතුමනි. මම කියන්නේ අධිකරණයකින් ඒ සම්බන්ධයෙන් තීන්දුව නිකුත් කරන්නේ නැහැ නව චක්‍රලේඛය හරහා.
බන්ධනාගාර අධිකාරීවරයාට දන්වලා තියෙනවා මන්ත්‍රීතුමා වහාම කැඳවගෙන ඉන්න කියලා.
එන ගන්න ඕනේ තුමා මේ සභාගරුපේට කැඳවනවාද කියලා. මොකද අවස අපිට සමහර ඡන්ද දිනසකට යන්න ඉඩ තියෙනවා. ඒ නිසා දවල් වෙනකොට අපි දැනගන්න අවශ්‍යයි ආණ්ඩු පක්ෂ කාර්යාලයට එතුමා මේ ඉස්සරහට කැඳවනවාද කියලා.
පැහැදිලි වශයෙන් කැඳවීම සඳහා දැන්වීම කරලා තියෙනවා. ඔව් නියෝජ්‍ය කතානායකතුමා.
ගරු කතානායකතුමනි, අද දින දිවයින පුවත්පතේ සඳහන් වෙලා තියෙනවා ගරු මන්ත්‍රීවරුන් ඇමතිවරුන් හිටපු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක්ගේ නම් සඳහන්ව පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව ජනාධිපති කොමිෂමට එහි පොලිස් ඒකකයට කැඳවා තිබෙනවා කියලා. ඉතින් මේකේ මග නමත් සඳහන් වෙලා තියෙනවා. දැන් අද මම ගමේ සිට එන විට දුරකථන පණිවිඩ රාශියකින් විමසනවා. ඇයි මේක මේ දිනපතා පුවත්පත් කියවීම තුලත් විදුලි මාධ්‍යවල යනවා. ඉතින් මම ගැන කිසිම දෙයක් දැනන් හිටියේ නැහැ. ඉතින් මම පාර්ලිමේන්තුවට ආපු විගසම මොකද මේ මේ කොමිසමට කැඳවීම පිළිබඳව මිනිසුන්ගේ තියෙන හොඳ මතයක් නෙවෙයි. ඉතින් සාක්ෂි කියලාත් නැහැ. මම මේ කතා කරා එහි ලේකම්වරයාට. ලේකම්වරයා වෙනුවෙන් වැඩ බලන්නේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ආයිෂා ජිනසේන මහත්මිය. එතුමිය ඉතා පැහැදිලි කිව්වා එහෙම කැඳවීමක් කරලා නැහැ, මගේ නමක් එතන සඳහන් වෙන්නේ නැහැ කියලා. ඉතින් මම ලකිනවා පුවත්පත් මේ වාගේ පුවත්පතේ විමසුමක් කියනවා ඒක වරදක් වෙලා ඇති කියලා. ඉතින් කිසිම වගකීමක් නැතුව මෙවැනි කටයුතු කිරීම තුළින් වරප්‍රසාද කඩවීමක් සිද්ධ වෙනවා කියලා මම කල්පනා කරනවා. ඒ නිසා මේක නිවැරදි කිරීමට අවශ්‍ය කටයුතු කරාවි කියලා මම
බලනවා. ඒක අපි පුවත්පතට දන්වන්න ගොහාම නිවැරදි කරන්න
කියන්නේ. කැමරාසි එකකට උත්තරය දුන්නේ.
ඒ ඊළඟට කෑම පිළිබඳ ඇති වෙච්ච ගැටලුව, ඒකෙදිත් ඔබතුමා මතු කරපු කාරණේ නිවැරදි. මේ සියලුම දෙනා කන කෑමවල වියදම 225න් බෙදලා තමයි මුලින් මේ ගන්න කියලා තියෙන්නේ. ඔව් පස්සේ මම ඊයේ මේ ගැන සොයලා බැලුවාම එක කෑම වේලකට වියදම් මන්ත්‍රීවරයෙකුට සඳහා වියදම් වෙන මුදල් රුපියල් 296ක් වගේ මුදලක් තමයි ඒක වෙන් වෙන්නේ. ඉතින් මේ බොහෝ වෙලාවට ඔබතුමා හරි
නවසී ගන්න
ඉතින් ඉතින් මේ ඒ වගේ ඉතින් වගකීම් විරහිතව යම් හරියට කරුණු නොදැන වාර්තා කරන අවස්ථාවල් පුවත්පත්වල අනන්තවත් තියෙනවා. ඉතින් ඒක අපි ඒ පුවත්පත්වලින් ඉල්ලා හිටිනෝ ඒ ප්‍රවේශමෙන් ඒ ගැන අධ්‍යනයක් කරලා යම් කිසි ප්‍රකාශයක් කරනවා නම් හොඳයි නේද කියලා. අපි නිවැරදිව හරියටම ගාන ගණන් හදලා කියන්නම් සභාවට කොච්චර මුදලක් යනවද කියලා. මොකද ඒක මන්ත්‍රීවරු සියලු දෙනාම එකසරේට ආහාර ගන්නෙත් නෑ. ඔබතුමා කිව්වා වගේ සමහරු පුරුද්දක් වශයෙන්ම පාර්ලිමේන්තුවෙන් කැම කන්නෙත් නැති උදවියක් තියෙනවා.
ඔව් ගරු කතානායකතුමනි, දැන් මේ ප්‍රකාශය කෙරුවේ කවුද කියන එක උනේ ප්‍රශ්නේ තීන්දුව වෙන්නේ. දැන් මේක අහම්බෙන් වුණ දෙයක් නෙවෙයිනේ. යම් නිලධාරියෙක් මේ පිළිබඳ ප්‍රකාශයක් කළා තියෙනවා අලුත් මන්ත්‍රීවරුන්ගේ සමුළුවේදී. එතකොට ඒ නිලධාරියේ ප්‍රකාශය කළා තියෙන්නේ තම කරුණ නොදැන. ඉතින් එවැනි අවස්ථාවල ඒ නිලධාරින්ට සම්බන්ධෙනුත් යම් ක්‍රියාමාර්ගයක් ගත යුතුයි කියලා මම යෝජනා කරනවා. මොකද මේවා බරපතල වැරදිනේ. මේ පාර්ලිමේන්තුවේ කෑම දෙන එක සදාකාලික තිබුණු දෙයක්. පාර්ලිමේන්තුව තිබුණු දවසේ මම ගිය හැම පාර්ලිමේන්තුවල ලෝකේ කෑම දෙනවා. කෑම දෙන්නේ පාර්ලිමේන්තුව ආරක්ෂිත ස්ථානයක් නිසා. ඉන්දියාවේ නොමිලේ දෙනවා. ඉතින් ඒ නිසා අපිට නොමිලේ අවශ්‍ය නැහැ. නමුත් මේ තත්ත්වය යටතේ යම් යම් අය විශේෂයෙන් නවක මන්ත්‍රීවරු ඉදිරියේදී කරන වැරදි ප්‍රකාශ වලින් විශාල හානි සිද්ධ වෙනවා මන්ත්‍රී මණ්ඩලයටම. ඒ නිසා මේවා නිවැරදි කිරීම පමණක් නෙවෙයි, වෙනි කරපු කතාවන් සම්බන්ධයෙන්ුත් මං හිතන්නේ ක්‍රියා කළ යුතුයි කියලා මං ඉල්ලනවා. මොකද මං කවදාවත් දැකලා නැහැ 225 දෙනාම ඔය කැන්ටිමින් කනවා. සාමාන්‍යයෙන් 70ක් 80කට වඩා කවදාවත් ඔය කැන්ටිමින් එක වෙලාවක් කන්නේ නැහැ. සමහර අය නොකන අයත් ඉන්නවා ගෙදර ගිහිල්ලා කයි. ඒ නිසා මං හිතන්නේ මේවා නිවැරදි කළ යුතුයි. මොකද ඒක නරක ආදර්ශයක්. මොකද පාර්ලිමේන්තුවක් කියන උත්තරීතර ස්ථානයක් අපි නිතරම හරි විදිහට ඒ වැඩේ කරන්න ඕනේ. ඒ නිසා ඔබතුමාගේ අවධානය මම ඒ වෙනුවෙන් යොමු
කරනවා.
මානේ රුපියල් 250ක් හෝ 300ක් නම් ප්‍රකාශ කරනා 3000ක් ගියා කියලා ඊතුරු මුදල කොහටද ගියේ කියලාත් මේ සභාවට අනාවරණය කරන්න කියලා ඉල්ලීමක් කරනවා. ඔව් ගරු කතානායකතුමනි, මම ඉස්සල්ලාත් ඔබතුමාගෙන් මේ ආසන පැනවීම ගැන අහපුවාම දැන් මට තවත් ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේක ඔබතුමා මේ අපේ විපක්ෂයේ විතරක් නෙමෙයි ආණ්ඩු පක්ෂයටත් ඒ සාධාරණ ඉෂ්ටකන මම බැලුවා. දැන් පස්වෙනි පේළියේ ඉතර ඉන්නේ අපේ SB දිසානායක මහත්තයා, අන්රේ අප මහත්තයා. මට හිතා ගන්න බෑ ඔබතුමාලා පිටිපස්සට ගිය කොහොමද? මොකද මේ පක්ෂේ මම හිතන්නේ ආණ්ඩුවේ හිටපු
කොහොමද? ඒක ඒක අපි අපේ ගරු මන්ත්‍රීතුමා අපේ සම්ප්‍රදායානුකූලව තමයි ඒ ප්‍රධාන කටයුතු ආරම්භයේදී යෝජනා යෝජනා අංක 1 සභානායකතුමා
හා ඉදිරිපත් කරනවා කර කතා නායක
සභාව එකඟද?
හායි යෝජනා අංක
අංක 2
ඉදිරිපත් කරමි කර කතා නායකතුමනි.
සභාව එකඟද?
හායි
අංක 3
ඉදිරිපත් කරමි කතා නායකතුමනි.
සභාව එකඟද?
හායි
අංක 4 සභාව එකඟද?
ඉදිරිපත් කරමින් කර කතා නායකතුමනි.
අංක 5
හයි ඉදිරිපත් කරමින් කර කතා
සභාවිකංගද?
හයි
අංක 6 සභාවිකංගද?
ඉදිරිපත් කරමි. හයි
ප්‍රධාන වැඩ කටයුතු ආචාර්ය හර්ෂද සිල්වා ගරු මන්ත්‍රීතුමා.
ගරු කතානායකතුමනි, අද අපි රජය විසින් ඉදිරිපත් කරනු ලැබූ අතුරු සම්මත ගිණුම විවාද කරන දෙවැනි දවසේ විපක්ෂය වෙනුවෙන් මේ කතාව කරන්න බලාපොරොත්තු වෙනවා. කාරණා තුනක් සම්බන්ධයෙන් මට දීලා තියෙන විනාඩි 15. පළවෙනි දේ තමයි කතානායකතුමනි, නීතිමය තත්ත්වය පිළිබඳව මේ අතුරු සම්මත ගිණුමේ අපිට ඉදිරිපත් කරලා තියෙන්නේ සැප්තැම්බර් මාසයේ ඉඳලා දෙසැම්බර් අග වෙනකම් ඒකේ කිසි ගැටලුවක් නැහැ. නමුත් ගැටලුව අපි දකින්නේ අප්‍රේල් මාසේ පළවෙනිදා ඉඳලා සැප්තැම්බර් මාසේ පළවෙනිදා වෙනකම් කරපු වියදම් පිළිබඳව තියෙන නෛතික මේ තත්ත්වය. මොකද අපි දන්නවා පාර්ලිමේන්තුවට තමයි 148 වෙනි ව්‍යවස්ථාව අගන්තියේ සම්පූර්ණ බලය තියෙන්නේ මුදල් රැස් කිරීම සහ වියදම් කිරීම පිළිබඳව. එතෙන්දී පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව කොයි ආකාරයටද මේ මුදල් වියදම් කරේ කියන එක පිළිබඳව අපිට ගැටලුවක් තියෙනවා. ඒ කවුරුත් දන්නවා ඒකට හේතුව මොකද්ද? ඒකට හේතුව තමයි කොරෝනා වෛරස් ප්‍රශ්නේ නිසා පාර්ලිමේන්තුව ඡන්දේ තියන්න බැරි වුණා. ඒ නිසා පස්සට ගියා ඡන්දේ තියෙන දවස. ඒ නිසා විවස්ථාවේ තිබිච්ච ඒ වගන්තිය ඒ ආකාරයටම අපිට ඉෂ්ට කරන්න බැරි වුණා. මොකද යම්කිසි කාල ප්‍රමාණයක් තියෙනවා පාර්ලිමේන්තුව විසුරුවයින් පස්සේ ඡන්දේ තියන්න. ඒ දෙක කිසිදයක් කරගන්න බැරි වුණා. ඒකට අපි ආණ්ඩුවට වග කියන්නේ නැහැ, ආණ්ඩුවට දොස් කියන්නේ නැහැ. ඒකට හේතුව තමයි කොරෝනා වෛරස් ප්‍රශ්නේ. අපි වග කියන විපක්ෂයක් හැටියට ඒක පිටිපස්සේ දිව්වෙත් නැහැ. මොකද අපිට අවශ්‍ය වුණේ නැහැ රට ජනතාව වෙනුවෙන් රජය කරගෙන ගිය කොවිඩ් ඒ කොරෝනා වෛරස් ප්‍රශ්නෙට ඒ කරගෙන ගිය වැඩපිළිවෙල කඩාකප්පල් කරන්න. නමුත් දැන් ඒ ප්‍රශ්නෙන් අපි මිදිලා දැන් අපි නැවත පාර්ලිමේන්තුව රැස් වෙලා. ඉතින් අපි දැන් හෝ කල්පනා කරලා බලන්න ඕනේ ඒ වෙච්ච උන දේ අපි කොහොමද නිවැරදි කරගන්නේ කියන එක. ඉතින් අපි යෝජනා කරනවා රජයට කරුණාකරලා යම්කිසි මෙතන යෝජනාවක් ගන්න දිනේෂ් ඇමතුමා එහෙම පුළුවන්ද කියලා හිතන්න. අපිට මෙන්න මේ කාරණය නිසායි පාර්ලිමේන්තුවේ අනුමැතිය ගන්න බැරි වුණේ. ඒකට අපි කවුරුත් විරුද්ධ වෙන්නේ නැහැ. ඊට පස්සේ අපි කියමු අපිට මේ අවශ්‍ය ඒ බලය පාර්ලිමේන්තුව විසින් ලබා දෙන්න ඒ පසුගිය කාලෙට. එතකොට අපිට මේක නිවැරදි කරගන්න පුළුවන්. කාට හරි කියන්න පුළුවන් නෑ මේක පාර්ලිමේන්තුවට ඕගොල්ලෝ එකක් කියනවා අපි තව එකක් කියනවා මේක අධිකරණයට ගිහිල්ලා විසඳ ගන්න අධිකරණයෙන් මේ විවස්ථාවේ අර්ථ නිරූපණයක් ලබා ගන්න කියලා. මං කියන්නේ එතනට යන අවශ්‍යතාවයක් නෑ. අපිට මේ විවස්ථාවේ කියලා තියෙන දේ හොඳට දන්නවා. අවුරුදු ගානක් තිස්සේ මේ විවස්ථාවට අනුව තමයි අපි වැඩ කරේ. එතකොට එහෙම කරොත් මේක පූර්වාදර්ශයක් වෙන්නේ නැහැ. අපිට කියන්න බෑනේ පස්සේ දවසක කොයි වගේ ජනාධිපති කෙනෙක් එයිද, කොයි වගේ පසුබිමක ඒ ජනාධිපතිවරයාට සමහර විට කියන්න පුළුවන් අපි පාර්ලිමේන්තුව අත්හිටවලා මට ඕන විදිහට මුදල් වියදම් කරනවා කියලා. මොකද මීට කලින් එහෙම දෙයක් කරලා තියෙනවා කියලා ඔහුට හෝ ඇයට තර්ක කරන්න පුළුවන්. ඒ නිසා මේක පූර්වාදර්ශයක් කරගන්නේ නැතුව සියලු දෙනාම එකතු වෙලා මේ නීතිමය තත්වය හරිගස්ස ගමු කියන එක තමයි මගේ පළවෙනි තර්කය. මොකද එහෙම වුණේ නැත්තම් මොකද වෙන්නේ? ඊළඟට මේ මුදල් වියදම් කරන්න වොරන්ට් එකක් නැතුව මුදල් අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයේ ලේකම්වරයා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා මුදල් වියදම් කළා දිනවා. ඊට පස්සේ එතුමා විසින් අනිත් අමාත්‍යාංශවර ලේකම්වරුන්ට කියලා තියෙනවා මුදල් වියදම් කරන්න කියලා. එතකොට අපිට විගණකාධිපතිවරයාගෙන් ප්‍රශ්නයක් අහන්න පුළුවන් තමා මේ මුදල් වියදම් කරේ මොන අනුමැතියෙන්ද? වොරන්ට් එකක් නැතුව. වොරන්ට් එකක් දෙන්න පුළුවන් පාර්ලිමේන්තුවෙන් පමණයි. පාර්ලිමේන්තුවේ වොරන්ට් එකක් දීලා නැහැ. ඒත් සමගම මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා පූර්ව ඡන්ද වාර්තාව ඉදිරිපත් කරනකොට ඒකේ කියනවා මැයි මාසෙ සමාවෙන මාර්තු මාසේ ජනාධිපතිවරයා විසින් අතුරු සම්මත ගිණුමක් සම්මත කරා කියලා. එහෙම කරන්න මේ විවස්ථාවේ නම් අපි දන්න විදියට හැකියාවක් නැහැ. ඉතින් මේක නිවැරදි කරගතුවි අපි 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 ඔබතුමාලාගේ වැඩ කටයුත්තට ඒ වැඩපිළිවෙලට ඇඟිලි ගහන්න ගියේ නැහැ. මොකද ජනතා සේවයක් කරපු නිසා. නමුත් දැන් අපිට ඒ නිවැරදි කිරීම කරගන්න පුළුවන්. එදා පළවෙනි කාරණා. දෙවෙනි කාරණාව තමයි අපි දැක්කා මේ පාර්ලිමේන්තුවේ මේ කතා ඊයේ මේ ණය ගෙවීම පිළිබඳව තියෙන මේ යථාර්ථය මොකද්ද සහ අපි දැක්කා කබ්‍රාල් අලුතෙන් පත්වෙච්ච මේ නියෝජ්‍ය ඇමතිතුමා රාජ්‍ය ඇමතිතුමා කිව්වා අලුත් මෙවලම් භාවිතා කරන්න බලාපොරොත්තු වෙනවා කියලා මේ විදේශ මුදල් ලංකාවට ලබා ගන්න. දැන් අපි කවුරුත් කියන කතාවක් තමයි ණය සෑහෙන්න ගිය ආණ්ඩුව කාලෙදි වැඩි වුණා කියලා. ඔව් රුපියල් ට්‍රිලියන 5.5ක් ඒ අවුරුදු 5ට වැඩි වෙලා තියෙනවා. 2015 ගන්නකොට තිබිලා තියෙන්නේ 7 මාරක් වාගේ ප්‍රමාණයක් ට්‍රිලියන. ඒක 13ට වැඩි වෙලා තියෙනවා. ඒක පිළිගන්නවා ඒක පිළිගන්නේ නැතුව ඉන්න ක්‍රමයක් නැහැ. ඒක මහ බැංකුවේ වාර්තාවේ පැහැදිලිවම තියෙනවා. නමුත් මේ මාස 6ට රුපියල් ට්‍රිලියනයකින් අත වශයෙන්ම රුපියල් බිලියන 900කින් රුපියල් ට්‍රිලියනයකට ආසන්න ප්‍රමාණයෙන් මේ ණය කන්දරාව වැඩි වෙලා තියෙනවා. එතකොට මේ තත්වය තුළ තමයි
තවත් ට්‍රිලියන් 1.3ක් ණය ගන්න අවශ්‍යයි කියලා මේ අතුරු සම්මත ගිණුමෙන් ඉල්ලන්නේ. හරි, ඊට පස්සේ මේ අතුරු සම්මත ගිණුමට මේ පරිබාහිරව ඒ යෝජනාවේ ඉදිරිපත් කළ තියෙන අනිද්දේ තමයි තවත් බිලියන 750ක ණයක් ලබා ගන්න අවසරය දෙන්න කියලා. ඒ කියන්නේ 750යි 1300යි විසත් 750යි 1300යි එකතු කරොත් එහෙම තව ට්‍රිලියන 2ක් වෙනවා. මම කියන්නේ නෑ අර කලින් ගත්ත ට්‍රිලියනයයි මේ ට්‍රිලියන 2යි ට්‍රිලියන 3ක් වෙනවා කියලා. මොකද යම්කිසි ප්‍රමාණයක් ගෙවුවයින් පස්සේ ඒ ගෙවීම අයින් කරයින් පස්සේ එකතු වෙන ණය කන්දරාව තමයි අපි ඩෙඩ් ස්ටොක් එක හැටියට මේ අපි අර්ථකථනය කරන්නේ. ඒ කෙසේ වෙතත් විශාල ලෙස මුදල් ණයට ගැනීමේ අවශ්‍යතාවයක් තියෙන බව අපි කවුරුත් දන්නවා. දැන් සමහර මුදල් අපිට අවශ්‍ය වෙන්නේ රුපියල් වලින්, අනිත් මුදල් අපිට අවශ්‍ය වෙන්නේ ඩොලර් වලින්. දැන් ඩොලර් වලින් අපි සාමාන්‍යයෙන් කරන්නේ අපිට ණයක් ගෙවන්න තියෙනකොට අපි හිතමු ජාත්‍යන්තර බැඳුම් කරයක් නැවත ගෙවන්න තියෙනකොට අපි කියනවා රෝල් ඕවර් කියලා. රෝල් ඕවර් කියන්නේ අපි ජාත්‍යන්තර වෙළඳපොළට ගිහිල්ලා ඒ අවශ්‍ය ප්‍රමාණය නැවත ණයට ගන්නවා. ඒක තමයි සාමාන්‍ය සම්ප්‍රදාය. නමුත් අද තියෙන ප්‍රශ්නේ තමයි අද මහ බැංකුවේ වාර්තාව ගත්තොත් එහෙම සතියකට සැරයක් ඉදිරිපත් වෙන අපේ තියෙනවා සෙකන්ඩරි මාකට් මේ යීල්ඩ් එක මොකද්ද කියලා. ඒ කියන්නේ ද්විතීයික වෙළඳපොළේ අපේ ජාත්‍යන්තර බැඳුම් කරවල විකිණීමේ මිල. එතකොට අපි බැලුවොත් එහෙම තව මාස 12කින් කල්ලිකුත් වෙන බැඳුම් කරයක් ජාත්‍යන්තරව ගනුදෙනු වෙන නිව්යෝක් වල හරි ටෝකියෝ වල හරි හොංකොං වල හරි ලන්ඩන් වල හරි ඒකේ පොලිය තමයි අද 15%, 16%, 17%ක් විතර වෙනවා. හරි, මේක ඊට වඩා ඉහළට ගියා කොරෝනා වෛරස් කාලේ. නමුත් මේක යම්කිසි ප්‍රමාණයකට පල්ලෙහාට ඇවිල්ලා තියෙනවා. නමුත් අපිට 15%ක ඇමරිකන් ඩොලර් පොලියක් ගෙවලා අර රෝල් ඕවර් කරන්න හැකියාවක් නැහැ. එතකොට අපි දන්නවා මේ මුළු අවුරුද්දට ඇමරිකන් ඩොලර් බිලියන 4.5ක් විතර ගෙවන්න තියෙන නිසා තවත් මං හිතන්නේ බිලියන 2.5ක් ඉතුරු වෙලා තියෙනවා ගෙවන්න. මේ මුදල් අපි කොහොමද හොයාගන්නේ? මෙන්න මේ ප්‍රශ්නේ වැදගත් වෙනවා. මොකද අපි පුවත්පත්වල දැක්කා මහ බැංකුවෙන් ඉදිරිපත් කරලා තිබුණා මේ ලියකියවිල්ල. ඒකේ තියෙනවා අපිට අයිති සංචිත. මේ සංචිත අපිට තියෙනවා ඩොලර් බිලියන 7ක විතර සංචිත තියෙනවා. මේ සංචිත වලින් වැඩි හරියක් තියෙන්නේ ෆෙඩ් බොන්ඩ්ස්. ෆෙඩ් බොන්ඩ්ස් කියන්නේ අපි අරගෙන තියෙනවා ඇමරිකාවේ රජය විසින් නිකුත් කරන ලද භාණ්ඩාගාර බිල්පත් හෝ බැඳුම් කර. මෙවුවා තමයි අපේ සංචිත හැටියට බහුතරයක් නිව්යෝර්ක් ෆෙඩරල් රිසර්ව් බැංකුවේ තියෙන්නේ. මෙවුවෙන් ඩොලර් බිලියනයක් අපි අපේට තියෙනවා. එහෙමත් නැත්නම් අපි රිපෝ කරනවා කියලා කෙටි කාලීන ණයක් ඇමරිකාවේ ෆෙඩරල් රිසර්ව් ආයතනයෙන් ලබා ගන්න. ඒක මේ මාස කිහිපයකට කලින් తాවකාලිකව පිහිටපු ලැබුණු වැඩපිළිවෙලක්. ඒකෙන් කොරෝනා වෛරස් ප්‍රශ්නෙන් පීඩාවට පත් වෙලා ඉන්න රජයවල් වලට සහ ආයතන වලට තමන්ට තියෙන ඒ මේ ෆෙඩ් බොන්ඩ්ස් රිපෝ කරන්න, එහෙමත් නැත්නම් ඒවා අපේට තියලා කෙටි කාලීන ණයක් ගන්න පුළුවන් වැඩපිළිවෙලක්. ඒකේ ප්‍රශ්නයක් නෑ. අපේ රට විතරක් නෙමෙයි අනිත් රටවලුත් ඒවා කරනවා. නමුත් දැන් මට තියෙන ගැටලුව තමයි අපිට ද්විතීයික වෙළඳපොලේ 15%කට වාගේ නම් යන්න වෙන්නේ රෝල් ඕවර් කරන්න මේ ඇමරිකන් ඩොලර් වලින් මේ මුදල් වලින් තියෙන ඒ බිල්පත් සහ බැඳුම් කර අපි ෆෙඩරල් රිසර්ව් එකෙන් මේවා ගන්නකොට ප්‍රශ්නයක් ඇති වෙනවා. මේක මම කියන්නේ නැහැ හරිද වැරදිද කියලා. මම වග කියන විපක්ෂයක් හැටියට රජයට මේක පෙන්වලා දෙනවා. ඒ තමයි now are we creating a lien against our assets when we issue ISBs in the open market? We give up our sovereignty and our jurisdiction is a New York courts. So our jurisdiction is New York courts. So therefore if in case of any difficulty to repay, inability to repay, they can use that jurisdiction and perhaps even appoint an administrator in the worst case. Now, if you create a lien on the asset, then the issue of paripasu goes away. ඒ කියන්නේ කතානායකතුමනි අපේ තියෙන වත්කමට අපේ තියෙන ඇසට් එක අපි වෙන තැනකට තිබ්බොත් මේ මෝගේජ් එකක් හැටියට හරි එතක් උකස් කිරීමක් හැටියට අපි අපි තිබ්බොත් එහෙම එහෙමනම් සියලුම ඒ බොන්ඩ් හෝල්ඩර්ස්ලාට එහෙමත් නැත්නම් අපේ ජාත්‍යන්තර බැඳුම් කරවල ආයෝජනය කරපු සියලුම ඒ ඒ ඒ ආයෝජකයන්ට අර සමාන ලෙස සැලකෙන්නේ නැහැ. සමාන ලෙස සැලකෙන්නේ නැත්තේ මොකද? මූලිකම අපේ වගකීම තියෙන්නේ මේ ඇමරිකාවේ නිව්යෝක් ෆෙඩරල් රිසර්ව් එකට ඒ ණය ගෙවන්න. එතකොට ප්‍රශ්නේ එන්නේ එහෙම වුණාම අර ආයෝජකයෝ ලංකාවේ ජාත්‍යන්තර බැඳුම් කරවල හෝ බිල්පත්වල ආයෝජනය කරන්න තියෙන උනන්දුව අඩු වෙනවද නැද්ද කියන එක. අන්න ඒකයි ප්‍රශ්නේ. එතකොට මම නැවතත් කියනවා මම මේක හරි හෝ වැරදි හෝ කියනවට වඩා මම පෙන්වලා දෙන්නේ රජය මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්න ඕනේ. මොකද අපිට ඒ ණය ගැනීම සඳහා ලොකු අභියෝගයක් තියෙන නිසා. මේකට තව ක්‍රමයක් තියෙනවා. ඒ තමයි ජාත්‍යන්තර මූල අරමුදලත් එක්ක තමයි සාමාන්‍යයෙන් මෙවැනි අවස්ථාවලදී රජයවල් සාකච්ඡා කරලා මේ ප්‍රශ්න වලින් ගොඩෙන්. ඉතින් අපි අහන්න කැමති රජයෙන් ඔබලා යම් කිසි විදියකට ජාත්‍යන්තර මූල අරමුදලත් එක්ක සාකච්ඡාවක් පටන් අරන් තියනවාද? මේ අපිට රජය හැටියට ඔබලාගේ රජය හැටියට ගෙවන්න වෙලා තියෙන මේ ණය ගෙවීම සඳහා යම් කිසි වැඩපිළිවෙලක් නිර්මාණය කරගන්න. එතකොට අවසාන වශයෙන් මගේ දෙවනි කාරණාව අහන්න තියෙන ප්‍රශ්නේ තමයි අපි පත්තරවල දැක්කා ස්පෙෂල් account එකක් කියලා එකක් ඇරියා. කිව්වා ප්‍රශ්න අහන්නේ නැහැ. තමන්ගේ ඩොලර්, තමන්ගේ යෙන්, තමන්ගේ යුරෝ මහ බැංකුවට ගෙනල්ලා මේ තැන්පත් කරන්න ප්‍රශ්න අහන්නේ නැතුව අපි ඔබලාට ඒ වැඩි පොලියක් ලබා දෙන්න සූදානමින් ඉන්නවා කියලා. අපිට දැනගන්න කැමති ඒ ඒ ස්පෙෂල් මේ account එක හරහා ඔබලා කොපමණ මුදල් මේ මේ කාලේ ලබා ගත්තද? ඊළඟට තුන්වෙනි සහ අවසාන කාරණාව. ඒ තමයි අපි දකිනවා මේ එහා පැත්තේ මේ කොටුවේ දැන් වරාය නගරයේ ඉදිවෙමින් තියෙනවා. ඒ වරාය නගරය ඊළඟ පියවරට යන්න දැන් සූදානම්. මොකද අපේ ආණ්ඩුව කාලේ ඒක ඉවරුණාම ඒකේ භූගෝලීය පදනම යටතේ ඒක ජනාධිපතිවරයාගේ අත්සනෙන් ලංකාවේ ඉඩමක් හැටියට ලියාපදිංචි කරලා ඒක බස්නාහිර පළාතට එකතු කරලා ඒ සියලු වැඩ කටයුතු කරලා ඉවරයි. දැන් තියෙන්නේ මේකේ නීතිය. What is the legislation for the Colombo Port City and what is the incentive, investment incentive structure that you are going to offer for people to come and invest. I am saying this because I was the chairman of the steering committee that looked at the legal aspects and the investment incentive aspect along with a whole lot of government officials including the Attorney General's office and a lot of private sector individuals so that we could blend the ideas and create a piece of legislation that would be best suited for that type of investment. එතකොට එතන කියන්න කැමති අපිට කරන්න ඕනේ financial city එකකට එහා ගිය දෙයක්. මොකද බන්දුල අමතුමා දන්නවා අපේ ලෝකේ මයිදානේ 100කට කිට්ටු වෙන්න මේ ෆයිනෑන්ෂල් සිටි පටන් අරන් තියෙනවා. හැබැයි මේ ෆයිනෑන්ෂල් සිටි පටන් ගත්තට ඇත්ත වශයෙන්ම තිරසාරව දියුණු වෙලා ඉස්සරහට යන්නේ හතරක් පහක් පමණයි. සිංගප්පූර වෙන්න පුළුවන්, ලන්ඩන් වෙන්න පුළුවන්, ටෝකියෝ වෙන්න පුළුවන්. හරි එහෙමත් නැත්නම් ඩුබායි වෙන්න පුළුවන්. ඒ වගේ කිහිපයක් පමණයි. මම දැක්කා රජයේ ඇමතිවරේ කියලා තියෙනවා අර ගුජරාට් වාගේ ඉන්ටර්නැෂනල් මේ මේ ෆයිනෑන්ෂල් සිටි එකක් පටන් ගන්න අවස්ථාවක් තියෙනවා කියලා. නමුත් ලෝකේ 100ක් ෆයිනෑන්ෂල් සිටි පටන් ගත්තා නම් 90ක් හෝ 95ක් සාර්ථක වෙලා නැහැ. ඒ නිසා අපි කල්පනා කරන්න ඕනේ මීට වඩා ටිකක් පුළුල්ව. So what our idea was, honorable minister, was to look at this as a special economic zone. So you can create the legislation for a special economic zone as a service-oriented jurisdiction at the port city, and you can use similar or the same sort of legislation for Hambantota industrial city for special economic zone for industry. එතකොට අපිට පුළුවන් මේ කොළඹ නගරයට ඒ අවශ්‍ය කොළඹ වරාය නගරයට අවශ්‍ය ආයෝජන ලබා ගන්න.
ඒවා මම කලින් කිව්වා වගේ සේවා. It can be financial services, it can be legal services, it can be investment banking services, it can be software services and the like. එතකොට අපි අලුතෙන් හිතන්න වෙලා තියෙනවා මොකද අපිට තියෙන සංචිත ප්‍රමාණය අපේට තියන්න පුළුවන් සීමාවක් තියෙනවා. අපිට සංචිත තියෙන්නේ 100ට මේ රුපියල් ඩොලර් බිලියන 7ක විතර ප්‍රමාණයක් පමණ. අපිට රෝල් ඕවර් කරන්නත් තියෙන හැකියාවේ ලිමිට් එකක් තියෙනවා. මොකද 100ට 17ට 15ට 16ට අපිට ඇමරිකන් ඩොලර් වලින් ණය ගන්න හැකියාවක් නැහැ. කවුරු මොනවා කිව්වත් රුපියලේ අගය ස්ථාවරව තියාගන්න පුළුවන්. ඒ ස්ථාවරව තියා ගැනීම හරහා අපි උත්තේජකයක් දෙනවා විදේශිකයන්ට ඔවුන්ගේ ඩොලර් ලංකාවට ගෙනල්ලා ආයෝජනය කරන්න. ඊට පස්සේ EU-යෙන් ලැබෙන ප්‍රතිලාභ නැවත අරන් යන්න. ඒ අරන් යනකොට ස්ථාවර රුපියලක් තියෙන නිසා ඔවුන්ට ඔවුන්ගේ රටවල් වලට වඩා හොඳ රිටර්න් එකක් ලංකාවේ ලැබෙනවා කියන එක මිත්‍යාවක් පමණයි. මොකද අද රුපියල ස්ථාවරව තියෙන්නේ ඇයි කතානායකතුමනි? ඒ රුපියල ස්ථාවරව තියෙන්නේ මූලිකම හේතුව තමයි රුපියලට ඩොලරයට තියෙන ඉල්ලුම අඩු වීම නිසා. ඩොලරයට තියෙන ඉල්ලුම අඩු වෙලා තියෙන්නේ ඇයි? එක පැත්තකින් ආනයනය බොහෝ දුරට සීමා කරලා. මම දැක්කා PB ජයසුන්දර ලේකම්තුමා කියලා තියෙනවා වාහන තව අවුරුදු දෙකකට ඇති වෙන්න තියෙනවා කියලා. ඒකෙන් අපිට තේරුම්
ගන්න මන්ත්‍රීතුමා කාලය
හරි වෙන අඩිය නවත්වා. එතකොට අපිට තේරුම් ගන්න දේ තමයි සමහර විට තව අවුරුදු දෙකකට වාහන ගේන්න හැකියාවක් ලැබෙන එකක් නැහැ. ඒක වෙන්නේ නැති තුමා කියන්නේ නැත්තේ අවශ්‍ය වාහන තියෙනවා කියලා. එතකොට එවැනි දේ කරලා රුපියල සාවරව තබා ගත්තාට තව ටික දවසකින් අර මාස 6ක ක්‍රෙඩිට් එකකට බඩු ගෙනාපු කට්ටියගේ බිල් ගෙවන්න වෙනකොට ඒ ඉල්ලුම වැඩි වෙනවා. එතකොට අපේ රුපියලේ අවප්‍රමාණ වීම නවත්තන්න කාටවත් පුළුවන් දෙයක් නෙමෙයි. ඉතින් මම නවත් කතාවට නවත්තා. එතකොට මගේ හරය මෙතන වෙන්නේ අපිට කෙටි කාලීන ප්ලග් වලින් මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. ඒ නිසා අපිට දීර්ඝ කාලීන වැඩපිළිවෙලක් ඕනේ. ඒ සඳහා ඔබලාගේ අවධානය යොමු කරලා අවශ්‍ය නීති සම්පාදනය කරලා
ස්පෙෂල් කොමිසුටි දිනේෂ් කුණවදනගරු සභානායකයා.